දැන් මේ කතා කරපු කරුණු සේරම අර උපමාවට ගේන්න පුළුවන් නේද? දැන් මෙසේ කිව්වොත් දෙයක් නෙමේ මාර්ගය අනිත්‍ය කියන තැනට හිත ගන්න එකයි අර මුලින් සර් කතා කරපු උපමාවයි. අපි සර්ේ උපමාව තව ටිකක් සියුම්ව හිතුවොත් මෙහෙම එකක් පේනව නේද? දැන් සර් අජත්ත සටහනක් තිබ්බ නේද කියලා කතා කරන තැනයි ක්‍රියාකාරීත්වය මේක අයිති සමස්ත සිදුවීමට නේද කියන තැනයි ફોකස් කරොත් එහෙම ඒ IQ සර් අපි හිතමුකෝ කුමන හෝ දෙයක් අරගෙන අපි කියනවානේ අඳුර කියන සටහනක් තිබ්බ නේද එළිය කියන සටහනක් තිබ්බ නේද කියලා මේක එහෙම නැත්නම් අපි ඒක වෙන ජීවිතයක් ගත්තොත් සමාධිය කියලා සටහනක් තිබ්බ නේද යනාදී වශයෙන් ඒ කරුණ අයින් කරලා අධ්‍යාත්ම සටහනක් තිබ්බ නේද කියන කරුණටත් ફોකස් කරලා මේ සමස්ත සිදුවීමක් තිබ්බ නේද කියන කරුණටත් ફોකස් කරලා සර් අය මුලින් කතා කරපු උදාහරණ ගත්තොත් සර් දැන් අඳුර කියන එකකට නිමිත්තක් තිබිලම නැහෙනේ ඒ විදිහටම එළිය කියන එකටත් සටහනක් තිබිලම නැහැ මම එහෙම කියන්නේ ඒක අයිතියේ සිදුවීමට කියන තැනට ගේනවා හැබැයි ඒ සිදුවීමත් ඇත්තටම සිදුවීමක් වුණාද ඒ කියන්නේ සිදුවීම කියන එක සමස්ත දැක්කොත් ඇත්තටම සිදුවීමක් වුණා කියන්න සුදුසුද කියන ප්‍රශ්නාර්ථයෙන් ප්‍රශ්න කළොත් ඇත්තටම සිදුවීමක් වුණා කියලා කියන්න බැහැ වුණා නම් උනේ නොදන්නකමින් සාපේක්ෂව නැනීම. ඒ නොදන්නකමින් සාපේක්ෂව නැනීම කියන්නේ මෙසේ. එතන පිහිටුවීමක් වෙන්න බැහැ. එළිය පිහිටුවන්නත් බැහැ. අඳුර පිහිටුවන්නත් බැහැ. කාලය කියන එකත් ඔය සියල්ලම නොයෙදෙන ධර්ම අදාළම නැහැ. හැබැයි මෝඩකමින් සාපේක්ෂ මැනීමක් කළොත් කළ විගස කිරීමත් සමගම පෙරපසු නොවී ඔය පොකුරම එනවා. නමුත් මේ සිදුවීමක් වුණා කීම සුදුසු නැහැ. වුණා නම් උනේ මේක වුණා නම් උනේ මෙහෙමයි. මෙසේ කියන්නේ මෙසේ නම් නොදන්නකමින් සාපේක්ෂ මැනීම. එතකොට මෙසේ ඔන්න ඕක තමයි දැක දැක යනවා නම් ඕකම තමන් සර් මට හිතෙන්නේ අනිත්‍ය දැක්කා කියලා. එහෙම වුණත් සර් මට හිතෙනවා ඔය විමසි පූර්ණ හාත්පස 360 විප ඕපන් වුණොත් විමසීමකට ඒ විමසීම නොනවති. ඒ කියන්නේ හොඳට මූලකාරය දැම්මා වගේ නම් ඔය විමසීම තුල සර් විමසීම තුල නිමිති නැති බවින් අනිමිත්තයි විමුක්ත මුඛය පේනවා නිමිති නැත් විමසීම තුල මෙසේයි කියන එක තුල පිහිටන්න බැරිකමින් අප්පතිත්තයි මෙසේයි කියන එක තුල විමසීම තුල ශුන්‍යයි දැන් වෙනද අපි දේ අල්ලගෙන දේ නැති කරලා ශුන්‍යයි කියන එකට හාත්පස වෙන විමසීම තුල පිටවන්න බැරි කමින් හැබැයි සැකසීම වෙන්නේ මෙහෙමයි අනේ හැම එකක් මට හිතෙනවා සර් එතන තෙරුවන් සරණයි සර්
ඔව් තෙරුවන් සරණයි හොඳයි ඒ ඔබතුමිය ගෙනාපු වචනේ ගොඩක් හොඳයි මට හිතෙනවා වුණා නම් උනේ මෙහෙමයි කියලා මෙසේ කියලා කියන්න පුළුවන්. හැබැයි තියෙන දෙයක විස්තරේ කියනවා නෙමෙයි. අන්න ඕක තමයි මේ කියන එකයි මෙසේ කියන එකයි. දැන් අර වතුරේ බල්ලා මෙන්න මෙහෙමයි කියන එකයි මෙසේ වතුරේ බල්ලා. කියන්නේ දෙයක් කරලා ඒක විස්තර කරන එකයි. ඔබ වුණා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ කියන එකයි. අර වුණා නම් කියන එක. අන්න ඒ වගේ තමයි මෙසේ කියන එක. ඒ කියන්නේ එතකොට අපි ඒක අර දැන් දෙයක් කියලා බාර අරගෙන ඒක කියන්න යනවා නෙවෙයි. මේ සිද්ධිය මෙසේ. ඒත් මෙසේ කියලා දකින්නකොට ඔකේ වැදගත්ම දේ තමයි මෙසේ කියන හැම තැනම ඉන්නේ. සංඛාර කියන සකස් වෙන භවනේ කියන්නේ. ඒක සංඛාර භව තියෙන්නේ නොදන්න කමට. මේ නොදන්න කම දකිනකොට කියපු වියනහක්ක් කියන පැත්ත තේනවා. හැබැයි ඒක මතක තියාගන්න, ඒක ප්‍රඥාවට පේන එකක් මිසක් මේ අපිට හිතලා ගන්න පුළුවන් ආයතන වලට ගෝචර මට්ටම නෙවෙයි. ආයතන වලට ගෝචර මට්ටම කරන්න ගියොත් ඒකත් දෙයක් කරගෙන අපි ඔය කියන්නේ මොකක්වත් නැති බවනේ කියලා. අර මොකක්වත් නැති දෘෂ්ටිය අල්ල ගන්නවා. කිසිම දෘෂ්ටියක් නැති දෘෂ්ටිය අල්ල ගන්නවා. එතකොට ඒකයි මේක හරි සියුම් කියන්නේ. එතකොට මේ කියලා ගන්න ගතිය මෙසේ කියන සිද්ධියට යනකොට අර යමක් දෙයක් ඉස්මතු කරගන්න බෑ. දැන් මෙසේ කයයි කියනකොට තියෙන ශරීරයක් ගැන කතා කරන්න බෑ. ශරීරයක් තිබුණා නම් මොක මෙන්න මෙහෙම කියන පැත්තෙන් විග්‍රහ කරන්න පුළුවන්. බල්ලෙක් හිටියා නම් මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ වගේ. මම හිතන්නේ ඒක තව පැහැදිලි වෙන්නේ නැති. මොකද මේසේ කියන්නේ කියලා. ඉති රූපං කියන්නේ මේසේ රූපේ. මේ රූපයයි කියන එකයි මේසේ රූපයයි කියන එකයි දෙකක්. මේ අජ්ජත් රූපයයි මෙසේ අජ්ජත් රූපයයි කියනකොට අජ්ජත් කියන එකත් දෙයක් කරගන්නේ නැහැ. දැන් අපිට මොන කරුවල වහිද්ද වෙනකොට අජ්ජත් මම මේ පැත්තේ ඉන්නවා. මටනේ කරුවල. ඒකට අජ්ජත් මමයි වහිද්ද කරුවලයි දෙයක් කරගෙන මේක කරුවල මේක අජ්ජත්ය. ඒ අපි හිතේ ඔහොම වුණා නම් මෙහෙමයි කියලා මෙසේ පැත්තෙන් කියනකොට අන්න ඒ අට ගන්න හැටි සකස් වෙන හැටි මෙසේ කියලා කතා කරමු. එතකොට අර ඒ සකස් වුණ දේට කරුවල හරි මට හරි අපේ අර යෙදීමක් දෙයක් මේකක් කියලා පනෝගෙන නිවේ. මෙසේ කියන දැක්මත් එක්ක සිද්ධ වෙන මාර්ග කෘත්‍යයේ වෙනස තමයි අර කතා කරපු ස්වභාවයක් යෙදීමක් නැති වෙන ඉතර වෙන ඒක මාර්ග කෘත්‍ය කියන්නේ බැස ගන්න දෙයක් නෑ. ඉතර වෙන්නේ කිසිම කතාවක් සංඥාවක් නිමිත්තක් මොක්වත් යෙදෙන්නේ නෑ මාර්ග කෘත්‍ය තුල. ඒකට ඒ කියන්නේ මෙසේ කියලා දැක්ම තුල අපිට අර ලැබ ගන්න තැනක් නෑ. අල්ල ගන්න වාසය කරන්න ඉහිකන්න තේරෙන්නේ නැහැ. අර මාර්ගයේ වාසය කරන එකයි මාර්ගයේ ගමන් කරනවා කියන එකයි දෙකක්. ඒ වගේ. දැන් ගෙදරටත් අපි ඉන්නවා. මාර්ගයේ කියන එකේ ඉන්න බෑනේ. මේ ගමන් කිරීම. ගමන් කිරීම කියන එකේදී අකුත් ඒ කියන්නේ ලැබීමක් වෙන්න බෑ. ඒකට මේ ඉතර වෙන මාර්ගය කියලා ඔය සතර සතිපට්ඨානයේ හරි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක මාර්ගය කියලාමනේ කියන්නේ. මාර්ගය මේකයි මේකයි කියලා ඒක විස්තර ලැබෙනවා නම් අන්න මාර්ගය ලඟ ගන්නවා. වාසය කරනවා. අර පලංචියක් ගහගෙන පලංචිය ගේ කර ගන්නවා. ඒකේ පදිංචි වෙනවා. ගේ හදන කෘත්‍ය නෙමෙයි කරන්නේ. ඒකට ඔන්න මාර්ගය කියලා දෙයක් අල්ලගන්න. දැන් මේකේ එහෙම දෙයක්වත් අල්ලගන්න බෑ. බුදු කෙනෙක් පෙන්වන මාර්ගයේ ඉතර වෙන මාර්ගය. එතකොට මේ මම හිතනවා ඒක තව ටිකක් අබතුමියගේ කතාවෙන් තව පැහැදිලි වෙන්නේ නැති කියලා. තෙරුවන් සරණ. මේක මේ ප්‍රායෝගිකත්වයට එන්නේ නැතුව කතා කරාට අදහසක් ගන්න පුළුවන් එකක් නම් නෙවෙයි. මොකද්ද මේ කොහොමද මේක වෙන්නේ? එනවා කියන එක මොකද්ද? පේනවා කියන එක මොකද්ද? යනවා කියන එක මොකද්ද? අනවා කියන එක මොකද්ද? මෙසේ කියලා දකිනකම් මේක හොයන්න වෙනවා. අපිට පටන් ගන්නකොට දෙයක් කියන එකේ අපි ඉන්නවනේ. ඒ පෘථග්ජන ස්වභාවය මේ ශරීරය කියලා දෙයක් අපිට තියෙනවා. ඒ පෘථග්ජන ස්වභාවය. එතකොට ප්‍රඥාව අවදි වෙන්නනේ අර විමසීම කරන්න ඕන. මෙසේ ශරීරයයි කියලා දැන් අර 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 පොතක පිටු හරවනකොට ශරීරයක් ඇවිදිනවනේ. අන්න මෙසේ ශරීරයයි. දැන් අපි තියෙන ශරීරයක් කියන පැත්තකින් ඒක කතා කරයිද මේ ශරීරය මෙහෙමයි කියලා. මෙසේ මේ ශරීරයයි කියලා නේද කියන්න වෙන්නේ. ඒකම තමයි අපිට ඇත්තට තියෙන ශරීරයට. ඇත්තට තියෙන හුස්මට. ඇත්තට හම්බ වෙන ඕනම දෙයකට ඇත්ත කතාව ඕක මේ කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි මෙසේ කියලා දකින කෘත්‍යය තමයි මතු කරන්නේ. ඒ කෘත්‍යයට ආවොත් ඊතර වෙන මාර්ගය. අපි දන්න දෙයකට ගලප ගන්න එකක් නෙවෙයි මේ. පෙරවන් තරමයි.
එතකොට සර් දැන් මටත් ඉස්සර ප්‍රශ්නයක් තිබ්බනේ. දැන් හිතලා හිතලා ඇවිල්ලා මොනා හරි කිව්වොත් සර් කියනවා මේක වැරදි කියලා. වැරදි කියලා කිව්වහම වැරදි කියලා ලාවට තේරුණාට වැරද්දෙන් මිදෙන්නේ නැහැ. සාමින්හන්සගෙන් ඇහුවත් කියන්නේ ඕකත් වැරදි. ඒ කියන්නේ අපි හිතමුකෝ මේක පෙර ඇසුරෙන් වෙන්නේ කිව්වොත් වැරදි. ආ දැන් නැති බවට ගිහින් තියෙන්නේ කිව්වා කියලා කියනවා ඒක වැරදි. දැන් මම නැති බව Tamanට ලැබිලා තියෙන්නේ කියලා ඒකත් වැරදි කියනවා. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එනවනේ. දැන් අපි හිතමුකෝ දැන් මම මේක අම්මට කියනවා කියලා. මෙහෙමයි මෙහෙමයි. එතකොට දැන් මේකම වැරදි කියද්දී එයාට ප්‍රශ්නයක් එනවා. එහෙනම් ළම්බ මෙන් දරුව මම මොකද්ද කරන්න ඕනේ වගේ ප්‍රශ්නයක් එනවනේ. එතකොට සර් මං කියන්නේ දැන් කියන එක වැරදි. යම්මේ ඕක වැරදි, යෝක වැරදි කිව්වහම එයාට අතුලාන්තයෙන් ප්‍රශ්නයක් එනවා. එහෙනම් මම මොකද්ද කරන්නේ කියලා. එතකොට සර් මට එතකොට කියන්න වෙන්නේ මෙහෙම. ඒ කියන්නේ දැන් මම දැන් සර්ලා මේවා සේරම වැරදි කිව්වට මං ඉන්න තැනදී මම ඉන්නවා මට රූපයක් පේනවා කියන තැන නම් සර් මම ඉන්නේ. මේ මම ඉන්නවා ඉස්සරහා. එතකොට මං ඉන්න තැනින් ඒක අල්ලගෙන එහෙම වෙන්නේ කොහොමද කියලා අපි හිතමුකෝ සර්. දැන් ප්‍රායෝගිකව ධර්මයට ගලපන්නේ නැතුව මෙතන ඉන්නා මෙතන පේනවා. එහෙනම් පේනවා කියන්නේ මොකක්ද? එතකොට වර්ණය විතරද කියලා මම ඇත්තටම දේ මට දෙයක් අල්ලගෙනනේ මම විමසන්නේ. දේ අල්ලගෙන එතන පැය ගන්න එතන විමසනවා. එහෙම විමසද්දී දැන් මම මේ වැරද්ද තුලනේ ඉන්නේ. එහෙම විමසද්දී අර කලින් ඇහිලා තියෙන ධර්මයේ මාව මට මතක් කරලා දෙනවා. මං දඟලද්දි මගේ වැරද්ද එතන මට වැරද්දක් විදිහට පේන්න ගන්නවා Tamanටම. එතකොට මට තේරෙනවා එදා සර් කිව්වේ එහෙම නැත්නම් එදා සාමිනාංශ කිව්වේ මේ වැරද්ද තමා කියලා. උදාහරණයක් ගත්තොත් දැන් කල්පනා කරලා නැති බවට ගිහින් තියෙන්නේ. හැබැයි නැති බවට ගියා කියන එක තේරෙන්නේ නැහැ. නමුත් මගේ වාසය කිරීම සහ හිතන එක කරන්නේ මෙතන නැති බවේමයි නිමිත්ත. නමුත් එතන අර අහලා තියෙන ධර්මය විසින් මට වැරද්ද පෙන්නුනොත් විතරයි ඒ වැරද්ද විදිහට මට පත්‍යං වුණොත් විතරයි එතනින් මිදෙන්නේ. එහෙම නැතුව සර් හරි සාමිනහන්සේ හරි ඔය ගිහින් ඉන්නේ මට ලැබීමකට කිව්වට මට වැරද්දක් කියලා තේරුණාද එතනින් මිදෙන්නේ. එහෙමනම් අර විදිහට ප්‍රශ්න කරොත් Taman ඉන්න තැනින් දෙයක් අල්ලගෙන ඒ විමසීම කළ යුතුයි නේද සර්? කෙනෙකුට එක පාර්තම මෙතෙන් දෙන්න බැයි නම් ඒ කියන්නේ මේක අහලා දරා ගන්නවා. මේ කතා කරන කරුණු ටික අපි අහලා දරා ගන්නවා. හැබැයි මම ඉන්න තැන ඉඳලා විමසීම කළ යුතුයි නේද සර්? තෙරුවන් සරණයි.
ඔව් ඒ ගොඩක් හොඳයි. දැන් අපි ඉන්න තැන ඉඳලා විමසනවට වඩා අපි දැන් අපිට ඇහින්නේ දැන් මේක බොරුයි කියලා ඔන්න පේන දේ නැහැ කියන්න අපි බලෙන් දාගන්න. ඔව් දැන් මොනව හරි පේනවනේ. ඔය පෙනීම නැහැ කියලා තමයි මේ කියන්නේ කියලා අර බලෙන් දාගන්න. ඒක විමසීම නේ. එහෙනම් අපි විමසලත් අපේ දාගත්තු අදහස තහවුරු කරගන්න. අර එළියේ මේ පොළපාට කියලා දෙයක් තියෙනවා. ඔහොම දෙයක් නැහැ කියලා ඇහිලා ඕක හිතලා අර ස්වයං මෝහණයකටපත් වෙනවා. ඒක ඇත්ත දැකීම නේ. ඒ කියන්නේ ධම කියලා දෙයක් අනිත්‍ය කියන්නේ දෙයක් ලැබෙන්න බෑ කියලා ඕක දාගෙන නැත්නම් පේන දේ නැහැයි කියන එකක් දාගන්න. ඕක කියලා හිතනවා අපිට මාර්ග වෙන පෙනීම නැති වෙනවා. එහෙම එකක් නෙවෙයි. ඒක අරම ඉතින් මොකද්ද කරන්න ඕන කිව්වට ඒ එහෙම කියන්නත් බැහැ. අන්න ඔතන තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. මේ මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. ඊළඟට අහන්නේ එහෙනම් මොකද්ද කරන්න ඕන? කොහොමද කියන්නේ? කියන්න තියෙන්නේ තව දහම අහන්න, තව ඉවසීමෙන් අහන්න. ඒ ඒ ඒකත් එක්ක ප්‍රශ්න කරා. එහෙන එකත් එක්ක ප්‍රශ්න කරා. සුසුසා පරික්ෂිත. අහන්න ප්‍රශ්න කරා. මොකද මේක මෙහෙමයි කියලා තේරෙන එකක් නෙවෙයි. මාර්ග කෘත්‍යයේදී වෙන්නේ අපි අර දාගන්න හදපු ගතියම අයින් වෙනවා. ඒ කියන්නේ මම දෙයක් කරන්න හැදුවනම් අනේකම වැරද්ද පේනවා. මොකද මේක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කරන්න පුළුවන් ඇත්තටම දෙයක් තිබුණා නම් ඒක නැති කරන්න මොනව හරි කරන්න පුළුවන්. බෙදන් දෙයක් තියෙන්නේ මෝඩකම නිසාන. දැන් ඒක නැති කරන්න පුළුවන්. නැති වෙනව නම් නැති වෙන්න ඕන අපේ මෝඩකම විතරයි මේ. ඒක ඒ මෝඩකම දකිනකොට ප්‍රඥාව අවදි වෙනවා. අවදි වෙනකොට අර දෙයක් හරි අවස්ථාවක් හරි කියලා දාපු ගතිය පිහිටන් ලැබෙන්නේ. ඒකට කියන්නේ ඉතින් එතර වෙනවා කියන වචනේ විතරයි. එතකොට අර නිකන් මායාකාරී දෙයක් අර මනුස්සය ඇවිදින උදාහරණේ බොහොම හොඳයි. අර පොතක පිටු හරවනකොට දැන් ශරීරයක් ඇවිදිනවා. ඉතින් දැන් මේකේ තෝයන් අපි ශරීරයක් තියෙනවා ඕක කොහමද උනේ කියන පැත්තේ නිනේ යන්න ඕන මෙසේ මේක කියන සිද්ධියයි බලන්න. අර සිද්ධිය සිද්ධියෙන් දකින්න ඕන අපේ අර මනුස්සයා කියන සංකල්පය දාගෙන ඕක හොයන්න බෑ ඒක. සිද්ධිය සිද්ධියෙන් දකිනකොට සංකල්ප ටික කොහොම නිකන් අපේ මෝඩකමට එකතු කරපුවා. මේ සිද්ධිය එහෙම එකක් නෑ කියලා අර ඒ නූපදීම පේන්න ඕන. අපි තියන දේ නැහැ කියලා බලෙන් කරන්න බැහැ. ප්‍රඥාවට මේ ඉපදීම විය නොහැක්කක්, සකස් වීම විය නොහැක්කක් කියන එක ඥානෙට තේින්නේ. හැට පේන්නේ මිනිස්සෙක් කැවිදිනවා තමයි. හැබැයි ප්‍රඥාවට තේනවා විය නොහැක්කක්. ඒක අපිට බලෙන් දාන්න බෑ. ඒ ප්‍රඥාව වැඩෙන ආහාරය බණ තථාගතයන් වහන්සේගේ දහම. පුළුවන් තරම් අහන්න ඒකට අනුවම විමසන්න. මොකද එතන තියෙන්නේ මෙසේ කියන එකේ තියෙන්නේ මාර්ග කෘත්‍ය. ඉති. යද්දස්සං ආකායිකස්සී. මෙසේ කියන එක දැන් අපි ඕක අපේ කායනුපස්සනාව දා අපි කරන්නේ. කාය කියලා දෙයක් අරගෙන ඕක කඩලා බිඳලා බලලා ගෙස්ලම්නියටත් නැත්නම් සතර මහා ධාතුන් හරි කියලා කයක් නැහැ කියලා කියන්න හද. ඒ තියෙන දේ නැති කිරීමේ පැත්තට යන්නේ. තියෙන දේ කියලා ලැබුණේ ඇයි? මෙසේ කයයි. එන දර්ශනේනකොට අපි කරන්න දෙයක් නැහැ. ඒ මේ සකස් වෙන හැටි පේනකොට එයයි ඒ හීනයක් දකින්නවනේ. ඒක මොනවද? මේ ඒ හීනේ දකින්න බව හම්බ වෙනකොට සකස් වෙන හැටි හම්බ වෙනකොට හීනේ තියෙන ඒවයි වැදගත් කමක් නැහැ. අර මං කියේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බ ටික අල්ලගෙන අපි එක එක ඒවා හොයන්න යන එකයි කණ්ණාඩි ස්වභාවය අහු වෙනකොට අපිට ඉතින් ප්‍රතිබිම්බ කියන ප්‍රතිබිම්බයෙන්ම දකිනකොට ආයෝකේ කතා කරන්න දෙයක් නැහැ. මිරිඟුව මිරිඟුවෙන් දකිනකොට ආයෝකේ කතා කරන්න දෙයක් ඉතුරු වෙනවා. අනේ ඒ දැක්ම එන්න ප්‍රඥාව අවදි වෙන්න මේ වෙනසීම කරගෙන යනවා. මතක අපිට මේ අත්දකින්නවා කියන එක නැති කරන්න බෑනේ. එතකොට ඒ ප්‍රකට වීමත් එක්ක ලොකු සිහියක් විමසීමක් අවදි වෙනවා. ඒකට උදව් වෙන්න තමයි මේ දහම තියෙන්නේ. එකේ එකේ මේ අද අත්ගදහස තමයි මේ මේක කියලා ගන්න එක නෙමෙයි මෙසේ කියන පැත්තට යමු. මෙසේ දෙය කියලා අවස්ථාවක් කියලා අවස්ථාව කියන එකයි යමක් කියන එක. අවස්ථාව කියන එක අපි අර කාලයක දාලා එක එක ෆ්‍රේම් එකක් ගන්න හදනවනේ. ක්ෂණයක් දාලා එහෙම අවස්ථා සම්බන්ධයක් නේ. මේ අවස්ථාවේ ඉඳලා තව අවස්ථාවකට වෙනස් වීමේ කතාවක් නෙමෙයි මේ කියන්නේ. අවස්ථාවල් ලැබෙන එකේම ප්‍රශ්නය. මේ කියලා ලැබීමේම ප්‍රශ්නයක්. දෙයක් කියලා ලැබීමේම මේ සිදුවීම සිද්ධිය මොකක්ද? සිද්ධිය සිද්ධියෙන් දකින. සිද්ධිය සිද්ධියෙන් දකිනකොට අපේ සංකල්ප වලට ඉඩ නැති වෙනවා. සංකල්ප නැති වුණොත් සිද්ධිය කියලා විග්‍රහ කර ගන්නත් බැරි වෙනවා. කියන්න බැරි වෙනවා. ඔන්න ඔය දෙකත් එක්ක විමසීම තව කරා. ඒරුවන් සරණ.
ප්‍රොෆෙසර් මේ ධර්මදේශනාවකදී කියවුණා අතීත සහ අනාගත භවයන් පිළිබඳව කතා කිරීමේ අයෝනිසෝ මනසිකාරයයි කියලා. වෙලා ඒක තේරෙනවා. මොකද හේතුව සත්ව පුද්ගල සම්බන්ධතාවයක් එතන ඇති වෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීත භවය සහ අනාගත භවයන් පිළිබඳව කතා කරලා තියෙනවා. අනේ ඒ පිළිබඳව පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම් ගොඩක් සිදෙන්නේ.
ඔව් නෑ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අපි ඉන්න තත්වයකනේ. ද මං ඇහුවත් බුදුහාමුදුරුවෝ කය ගැන ගොඩාක් කතා කරනවා නේද? මේ ශරීරය ගැන ගොඩාක් කතා කරනවා නේද?
ඔව් එහෙමයි කතා කරන්නේ.
ඔව් හැබැයි කතා කරන්නේ කය කියලා දෙයක් බාර ගන්න නෙවෙයි.
ඔව් සම්මුතියෙන්
ඒ කයයි කියලා දකින පැත්තට ගේන.
ඔව්
ඉතින් මුලින් තමන් ඉන්න තත්වයක විස්තර කරන්න ඕනේ. ඒ එයා ඉන්න මානසිකත් වෙන ටික ටික ප්‍රඥාව පැත්තට ගේන්නේ.
ඔව්.
සංඥාන මනසනේ ටිකෙන් ටික එකර වෙන පැත්තට ගේන්න
හදන්නේ. ඔව්.
නේද? ඒකට ඔයා ඉතේ කියන එක අපි පිළිගන්න එකක් ජීවත් වෙන එකක්. ඒ මං ඉස්සර කරපුවා කියලා කියනවනේ නේද?
ඔව්.
පොඩි කාලේම. ඒකට අපි අතීතය දෙයක් විදිහට පිළිගෙන ඒකේ බැසගෙන ඉමු.
ඔව්.
හරි. හැබැයි දැන් මෙහෙම බලනකොට පේනවා නේද දැන් අර කරුවල බාරගත්තු හින්දා නේද අතීතය කතා කරන්න පුළුවන්.
ඔව් ඔව්.
එහේ අතීතය කියන එක අපේ නිර්මාණයක් කියන එක අපිට එකපාරට පේන්නේ නැහැ. දැන් වස්තුවේ බලලා බාරගත්තු නිසා අතීතේ මොහොත හිටියද දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්.
ඔව්.
දැන් ඒ යමක් අල්ල ගැනීම මතනේ අතීතේ කතා කරන්න පුළුවන් වෙන්නේ.
ඔව් ඔව්.
දැන් අතීතේ විතරක් නෙමෙයි ඔය 11 ආකාරම එහෙමයි. 11 ආකාරයක පැවැත්ම දෙයක් දෙන එක තමයි ඔය කන්ද කියන ස්වභාවය.
ඔව්.
එතකොට ඒක රූපය අල්ලගෙන 11 ආකාරයට ගිය රූපස්පන්දේ. වේදනාව අල්ලගෙන 11 ආකාරي අතීත රූපේ. ඈ? අතීත වේදනාව, අතීත සංඥා. කොහොම අපිට කතා කරන්න පුළුවන්?
ඔව්.
එතකොට ඒ ස්කන්ධ ස්වභාවය කියන්නේ කෙලෙස් නැතුව නෙවෙයි.
හරි.
කෙලෙස් නැති වෙන්නේ අන්න ඔය අතීත කියන ස්වභාවය හටගත්තේ කොහොමද? අතීතේ රූපය නෙවෙයි මේ කියන්නේ. අතීත කියන කතාව හටගත්තේ කොහොමද? අතීත කියන එකට අදහසක් තියෙනවනේ. අතීත කියන්නේ මෙන්න මේ කීතිය.
ඔව්.
එතකොට අන්නේ ඒ සකස් වීම මෙසේ අතීතයයි කියලා දකින්න පුළුවන්. මෙසේ අනාගතයයි කියලා දකින්න පුළුවන්. මේ අතීතයයි කියන එකයි මෙසේ අතීතය කියන එකයි වෙනසක් තියනවා නේද?
ඔව් අනිවාර්යයෙන්ම එතන දෙකක් තියෙනවා.
නැහැ. අන්න එතෙන්ට යනකොට අතීතයේ තියෙන සංඥාව සතහන ඉක්මවා යනවා. ඒ අවස්ථාව ඉක්මවා යනවා. ඒකට අපි ප්‍රයත්නක් දෙන්න කතිය ඉක්මවා යනවා.
හරි.
අන්න ඒකට කියනවා ඉතර වෙන කෘත්‍ය නැත්නම් මාර්ග කෘත්‍ය කියලා.
අහ්.
ඒ කියන්නේ ස්වરૂපයක් ලැබෙනවා නම් ඒ රුප්පණ ඒක මෙසේ කියලා දකින්න මේ විදිහක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ.
ඔව්.
ඒකද කියලා අරන් බලන එක නේද?
අහහ්.
හරි. අපේ පුතඥන ස්වභාවය තමයි ඔක දෙයක් කියලා අරගෙන ඒක බලන්නේ.
අහහ්.
ඒක තමයි අන්නේ තීර්ථකයේ කලේ. අහහ්. ඒක ඒගොල්ලෝ දැක්කම මේ දෙයක් තියෙන එක දුකයි කියලා. ඒක දුකයි කියලා ඒක දැක්කා. ඒකට ඒගොල්ලෝ ඒක නැති කරන්න ගියා නිසා ඒක සකස් වෙන හැටි නෙවෙයි නැති කරන්නේ. ඒ කියන්නේ වෙන හැටි දැක්කා නෙවෙයි. සකස් වෙන හැටි දැක්කා නම් ඒක කියලා එකක් පිටින්නේ. ආ ඉඩෙන්ටික තමයි අවශ්‍යතාවයක් නැහැ. ඒක අර උත්සාහ කිරීමක් නෙවෙයි. ප්‍රඥාවෙන් දකිනකොට ඒ සකස් වීම දකිනකොට අර යමක් කියලා ලැබ ගැනීම බැස ගැනීම අයින් වෙනවා.
ආ මෙසේ භවයේ සකස් වේ කියලා වෙලයි අපි කතා කරනවා.
නැහැ මෙසේ අතීත භවය මේ අතීත භවයයි කියන එකනේ අපි
ඉන්නේ.
ඒ අතීත භවය. අතීත භවය ගැන කතා කරන්න පුළුවන් උනේ මෙන්න මෙහෙමයි කියලා දකින්න. මෙසේ ඒකත් සකස් වෙන හැටි දකින්න. දැන් ලෝකිතයි මක්කමේදී ඒ වයින් කතා කරලා තමයි ඔතෙන්ට එන්නේ. දැන් හොඳම උදාහරණේ ওই කජ්ජනීය සූත්‍රය බලන්න. යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක පෙරවිසු කඳපිලිවෙල සිහි කරයිද? අපිට එන්නේ මේ අතීත ජීවිත සිහි කරනවා කියලා නෙමෙයිද? පෙර ආත්ම සිහි
කරනවා.
එතනින් පටන් අරන් දැන් මේ අපි ඉන්න තත්ත්වෙන්නේ පටන් ගන්න. මේ වඥාන ඉපදගත්ත කෙනා පෙර ජීවිත බලන්න පුළුවන් කියලා හිතන්න ඕනේ. හැබැයි මේ සාසනේ නෙමෙයි මේ සාසනේ නෙමෙයි නะ. යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක පෙරවිසු කඳපිලිවෙල සිහි කරයිද? එතකොට මේ හිත දියුණු කරලා ඥානෙ ගත්ත කෙනාට මම මේ ගිය ජීවිතේ හිතේ මෙහෙමයි කියලා පේනවා නේ.
ඔව්.
සිහි කරයිද? ඔන්න එතනින් පස්සේ තමයි දැන් ටිකට ගේන්නේ සිහි කරන්නේ. ඔන්න ඔය සිහි කරන ගතියට දැන් ගේන්නේ සිහි කරන්නේ පංච උපාදානස්කන්ධයම සිහි කරයි කියලා. දැන් අර සිහි කරපු දේට දෙයක් කරලා නෙමෙයි මේ කියන්නේ.
ඔව්.
සිහි කරන ගතිය ගැනයි දැන් කියන්නේ. සිහි කරන ගතිය දැන් අපි කරවන්නේ. දැන් මේ සිහි කරන්නේ.
ඔව්.
ඒකට සිහි කරන්නේ කියන එක තමයි ඊළඟට විස්තර කරන්නේ. අපිට පේන්නේ අපි අරක දෙයක් කරගෙන ඒකට දාගෙන මේක හොයන්නේ. අපි ඉන්න සත්‍යය උදව් කරගෙන ඒකෙන් එතර වෙන පැත්තක් මේ හැම දේශනාවක්ම තියෙනවා. පෙරවිසු කඳ කියලා සිහි කරයිද ඊළඟට කියන වචනේ හරි වැදගත්. සිහි කරන්නේ පංච උපාදානස්කන්ධයම සිහි කරයි. ආ. අපි ඔක සිහි කරන්නේ කියන කෘත්‍යයට නෙමෙයි දාන්නේ. සිහි කරපු දෙයක දාන්න හදනවානේ.
ඔව්.
ඔව් ඔව් ඔව්. මම ඉන්නවා. නාම දෝපෙන්න හදනේ සක්කාය ගැන. ඒක තමයි. අපි මට හම්බ වුණ අර පෙර ජීවිතයේ හිතේ එක අන්න එකට ගලපන්න හදනවා මේ.
ඔව්.
තේරෙනවද වෙනස?
ඔව් 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 තේරෙනවා. අර මේ මෙසේ වගේම තමයි.
අන්න. අපි හැම තිස්සෙම මේ කියන එකට දෙයක් කරගෙන දාගන්න හදනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෙසේ කියලා.
ඔව්.
ඒ කියන තැනට අපිව ගේන්න තමයි ඔය හදන්නේ. මේ රූපයයි ඉන්නම් මෙසේ රූපයයි කියන එකට ගන්නවා. එතකොට මෙසේ රූපය කියන්නේ සුඛියත්වයට ලැබුණ ගෝචර වුණ රූපය ගැන නෙවෙයි. සුඛියත්වය කියන එකේ රූපය.
ඔව් ස්වභාවය විස්තර කිරීමක්.
ඔව්. සක්කාය සුඛියත්වය කියන එකයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. අපි ඕක ගලපන්නේ මට ලැබුණ සුඛියත්වයට ගෝචර වුණ එකට මේක දාන්න. පංච උපාදාන කොට මම කියන සක්කාය එහෙමම තියාගෙන රක්කායට ලැබෙන දේවල් ටික නැති කරන්නවා.
නැති කරන්න හදන.
තමයි අන්නේ තීර්ථක. ඒ කියන්නේ දහම ඇහුන්නේ නැති අය කරන්නේ ඕක.
ඔව්.
ඒකයි මේකට බුදු කෙනෙක්ම ඕන කියන්නේ. ඔව්. අනේ ඒ සුඛියත්තේ දෙන හැටි බුදු කෙනෙක් වෙන්න. හරි.
හරි. ඒකයි.
ඔව්. ඊළඟ සැරම.
ඊළඟ සැරම.
මේ ડોક્ટર මේ දැන් අහන්න යන්නේ නම් පුද්ගලික ප්‍රශ්නයක් එහෙම ආවට කමක් නැද්ද ડોක්ටර්?
මට ඉතින් කමක් නැහැ. මේක නවත්තන්නත් බැහැ. කොහොමද කාරණා? නැතරේ නේද?
ඒක පුද්ගලික කියලා නෙවෙයි ડોක්ටර් මේ පාරම්පරික රෝගයක් ගැන ඒක සුසුසුසු දන්නේ අහන්නේ.
නැති අනං අහන්න එයි මම ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ ඔබතුමාගේ මානසිකත්වයට තමයි උත්තරේ දෙන්නේ.
ඔව් ඔව් ડોක්ටර්. ඒ කියන්නේ දැන් මේක මේ අපේ පාරම්පරික මේ පාරම්පරිකව ආපු රෝගයක්. මේ රෝගය නිසා දැන් මම මේ විවිධ මේ වෛද්‍යවරු හම්බ වෙන්න ගියා ડોක්ටර්. ගිහලා මේ සහ මේ පංගුවත්තන් වල ගිහලා නේවාසික ප්‍රතිකාර හිතන් ගත්තා. අර ගන්නකොට නේවාසික ප්‍රතිකාර ගන්නකොට මේ ටික කාලයකට රෝගය පොඩ්ඩක් සමනය වෙලා ડોක්ටර් ආපහු නැවත සංගෝක්කලට ඊටත් පැදී ඒක නිකන් උස්සන්න විදිහටම එනවා. ඒතකොට දැන් ડોක්ටර් දැන් මේ ප්‍රතිකාර ගන්න පටන් ගන්නත් අවුරුදු 50කට වැඩි දැන් ප්‍රතිකාර ගන්න මේක නේවාසිකවත් ස්ථාන 30ක් 40කට වැඩි ගිහිල්ලා මාස දෙකේ එහෙම නැවතිලා ප්‍රතිකාර ගත්තා. ගත්තට මේ රෝගේ සුව වෙන පාටක් නම් ડોක්ටර් ඇත්තෙම නැහැ. එතකොට දැන් මේ ડોක්ටර්ගෙන් මේ මම මේ ඖෂධයක් සහ මේ ડોක්ටර් කියන හින්දා නෙවෙයි ඉතින් ડોක්ටර් වෙන විදිය කරන්නේ මේ ඖෂධයක් සහ ප්‍රතිකාරයක් සහ උපදේශයක් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ડોක්ටර් දැන් මට මේ දැන් අසකන දිවනාසයට යමක් රූපයක් අරමුණු වෙනකොට ඒක ඉක්මවා ගිහිල්ලා නිකන් මේ එතනින් නවතින්න නැතුව මේ ලෝභ දේශ තණ්හාමාන දික්තිත් එක්කම තමයි මේ එතන මේ ඒ රූපේ සාඛ්‍ය අරමුණ දකින්න ලැබෙන්නේ. එතකොට මේ ડોක්ටර් එතකොට මේ පාරත් දැන් මම මේ පාරම්පරික රෝගයෙන්ම කරළිය පොළොත් දැන් මට ඊළඟ පාරත් මේ පාරම්පරික රෝග ලක්ෂණ එක්කම කයක් ලැබෙයි කියන බයකුත් තියෙනවා. ડોક્ટર දෙක් මම එතකොට මොකද්ද මේකට මේ මේ මේකට මම කළ යුතු ප්‍රතිකාරය මොකද්ද ડોක්ටර්ට දෙන්න පුළුවන් උපදෙස්ක් තියෙනවා ගොඩක් පින් සිද්ධ
වෙයි. ඔව් ඒකට රෝගය කියන එකට බුදුහාමුදුරෝ පෙන්වන්නේ රෝග නිදානය හොයලා ඒකට ප්‍රතිකාර කරන එක. අපි කරන්නේ රෝගයට ප්‍රතිකාර කරන එක. දැන් රෝගය කියන්නේ ශරීරය නෙවෙයි. රෝගය කියන්නේ ශරීරයේ නිදි. ඒ පිළිගන්න ඇති නේ. දැන් මරණය කියන්නේ මලමිණිය නෙවෙයි. අපිට නම් ඉතින් මලගෙවල් වල යනවා කියලා අපි ගිහින් මලමිණියක් බලනවා. මරණය දකින්න හම්බ වෙන්නේ නැහැ. මරණය කියන්නේ මරණාසන්නව ඉන්න මේ මොහොතක් නෙමෙයි, මරුණට පස්සේ තියෙන මලමිණියක් නෙවෙයි. අපි දැක්කොත් දකින්නේ ශරීරයක් විතරයි. මරණය දකින්න බෑ. මරණය කියන එක අපි ගලපන්න හදන්නේ ශරීරයකට. ඒ වගේම තමයි රෝගය කියන එක අපි ගලපන්නේ ශරීරයකට. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන සේරම අපට දෙයක් වෙලා ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ දේ නෙමෙයි ජාති ජරා ව්‍යාධි මරණ කියන සිද්ධිය. ඒ ක්‍රියාව මොකක්ද කියලා හොයන්න ඕන අපේ අදහස් දාන්න. රෝගයෙන් අමරන මරණය කියන එකෙන් හොයන්න. වයසට යෑම කියන එකෙන් හොයන්න. වයසට යෑම කියන්න ශරීරය දාගන්න නැතුව. ශරීරය කියන්නේ අපිට තියෙන සතහන. මොකද්ද මේ සිද්ධිය? අන්න එතකොට කියනවා අර මෙසේ රෝගයයි. මෙසේ කියන පැත්තට යනවා. මෙසේ කියන ගතිය දකින්න පුළුවන් වුණොත් විතරයි රෝගය කියන එක ඉක්මවා යන්න පුළුවන්. මරණය කියන එක ඉක්මවා යන්න පුළුවන්. ජාති ඉපදීම කියන එක ඉක්මවා යන්න නම් බුදු කෙනෙක් පෙන්නන පැත්තෙන් දකින්න. ඒකට ඒ දැක්මට ගේන්න තමයි මේ පුළුවන් තරම් අපි උත්සාහ කරන්නේ. ඔබතුමා කිව්වා වගේ ඉතින් මේ ජීවිතයේ ඔක සුවපත් කළේ නැත්නම් ඊළඟ ජීවිතෙත් අනිවාර්යෙන් ලැබෙනවා. ඔක විතරක් නෙමෙයි. ජාති ජරා ව්‍යාධි මරණ තේරම තියෙනවා. මේ ජීවිතයේ අපි ඕක දැකලා ඉක්මවා යන දර්ශනය අපිට ලැබුන් නැත්නම් يعني තථාගත ධර්මයෙන් අපි ප්‍රයෝජනය ගත්තේ නැති වෙනවා. එහෙනම් ඒ දර්ශනය පිරිසිදු වුනේ නැත්නම් ඒකට තමයි ඉතින් සසර පැවැත්ම සංසාරේ ඉතින් දුකක් තමයි. දැන් අපිට පේන්නේ දැන් ඔබතුමා හරිය අපි ගොඩක් අය ඉතින් රෝගේ සනීප කරගත්තොත් ඔය දුක ඉවරයිනේ කියන තැනින්නේ අපි බලන්නේ. මේ රෝගෙට බෙහෙතක් කළා සුව වුණා ඊට පස්සේ රෝගේ මතකත් මම දන්නවා සමහරු පිළිකා රෝගයක් හැදිලා සනීප කරගත්තට පස්සේ ඊට පස්සේ පිළිකාව මතකත් ලෙඩ වුණාද කියලාවත් මතකත් නැහැ. ඊටත් වඩා මේ අත්දැකීම් තියෙනවා. දැන් එක්කෙනෙක්ගේ මේ ඇක්සිඩන්ට් එකක් වෙලා නෝනයි නෝනගේ අම්මයි දෙන්නම නැති වුණා. එතකොට තිබුණ දුක දැන් නැහැ. එයාට ඒක මතකත් නැතුව. එතන මම එයාට වැරද්ද නෙමෙයි අපි හැමෝම ඉන්නේ ඔතන කියන එක පෙන්වන්න මේ හද. අපිට ලෙඩ කොච්චරනම් හැදිලා ඇද්ද මේ ජීවිතේ. දැන් එක ලෙඩක්වත් මතකද? ඇයි මතක නැත්තේ? ඒකට බෙහෙත් කරා හනේක උදා දැන් මේක මට නැහැ. දැන් ප්‍රශ්නේ ඉවරයි. හැබැයි අපි ආයෙ ලෙඩක් හැදෙන්න තියෙන ගතිය ඒක නැති කරගෙන අපිට හැමදාම බඩගින්න ඇති වෙනවා. බඩගිනි වෙනකොට මොනවා හරි කනවා බඩ පුරවගන්න. අපි හොයනවාද ඇයි මේ බඩගින්න ඇති වෙන්නේ? අපි බඩගින්නට කාලා කාපු ගමන් ආයෙ බඩගින්න මතක නැහැ. ආයෙ බඩගිනි වෙනකොට තව මොනවා හරි හොයාගෙන කනවා. ඒ විමසනවාද මේ බඩගින්න ඉක්මවා යන දැක්මකට එන්න පුළුවන්ද කියලා. දැන් බලන්න මේ සිදුහත් කුමාරයා හෙව්වේ ඒ වගේ දෙයක් නේද? ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවය තියාගෙන ඒවයින්ම උත්තරයක් නෙමෙයි හෙව්වේ. ඒවා නැති ස්වභාවයක් හම්බ වෙනකන් සෙවීම නැවැත්වෙන්නේ නැහැ. එකයි කියන්නේ මේ බුද්ධත්වයේ ලැබෙනකන් සෙවීම අතහැරියේ නැහැ. අර ධ්‍යාන වඩලා අරූපාවචර ධ්‍යාන වඩ වඩා හිටියා කියලා සෙවීම නැවැත්වෙන්නේ නැහැ. මොකද දැක්ක තාම ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා ගිහිල්ලා නෑ. ඒකට අපි ලෙඩකට බෙහෙත් කළාට ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා යන්නේ නෑ. අද පිළිකාවක් හැදිලා පිළිකාව සනීප කළත් වෙන කෙට වෙන ලෙඩකින් මැරෙනවා කියන එක ඉක්මවා ගිහිල්ලා නෑ. ඒකට මෙන්න මේ දහම හොයනවා නම් ලෙඩේ මොකද්ද කියලා වෙනවට වඩා මෙසේ රෝගයයි ඉති කියන එක දාන්න. මේ රෝගයයි කියලා ඉඳන් නැත්නම් අයන් කියලා දානවට වඩා ඉති කියන මෙසේ රෝගයයි. දැන් රෝගය කියන එක ලැබෙනවා කියන්නේ මම යෙදිලා නේ ආතද නේ මට. ඒකට රෝගය කියන්නේ මතක තියාගන්න ශරීරය නෙවෙයි. අත්ද මේ රෝගය කියලා හොඳට විමසන්න තමන්ගේ අදහස් දාන්න තුව ශරීරය කියන එක දාන්න තුව අත්ද මේ ලෙඩ වෙනවා කියන්නේ කියන එක හොයන්න. පෙරවන් සරණ
සර් කිව්වේ සර් රෝග නිදානයටනේ ප්‍රතිකාර කරන්න කියලා. සර් බුදුහාමුදුරුවෝ කිව්වේ රෝග නිදානයනේ සත්හට වෙන බව දුකටනේ වේදාන උනේ බුදුහාමුදුරුවෝ. එතකොට සර් මට මෙහෙම හිතෙනවා සර් එහෙම කියද්දි අපිට රෝග 10ක් තියෙනවා. ඒකේ පළවෙනි රෝග ඒ රෝග 10න් එකක්වත් මේ ආත්මේ සුව කරගෙන නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික එහෙම එහෙම ගිහින් මාන උද්දච්ච අවිද්‍යාව කියලා රෝග 10න් මේ ආතුරයිනේ. එතකොට රෝග නිදානයට ප්‍රතිකාර කරනවා නම් සක්කාය දිට්ඨිය කියන තැනින්ම මුලින්ම තමයි පටන් ගන්න ඕන වගේ. ඊතකොට සක්කාය දිට්ඨිය කියන තැනින් පටන් ගන්න ඕන නම් සමස්තය කැටි කරලා බුදුහාමුදුරුව තමන්ගේ එදා එදා ජීවිතේ ඒක සිදුවීමට ගේනවනේ. ඇහෙනවා දැනෙනවා දකින්නවා දැනගන්නවා කියලා. ඒ සිදුවීමට ගෙනහලා එතන විමසුවොත් එතන එන සක්කාය දිට්ඨිය කියන මූල නිදාණයට හිත ගත්තොත් මේක හෙව්වොත් මට මෙහෙම හිතෙනවා කෙරෝල කියලා තියෙනවනේ මාන උද්දච්ච අවිජ්ජා කියලා. එතන මාන කියන්නේ ඔය සර් උදේ දැන් කතා අද දේශනාවේ කතා කරා 11 ආකාර මානය. ඊතකොට රළු මට්ටමේ මූල නිධානයට ditta suta mutha viññāta කියන හතර සිදු සමස්ත සිදුවීම හෙව්වොත් කෙරෝලේ තියෙන සියුම් 11 ආකාර මැනීම කියන තැනක් තැනක් තේල ගන්නවා. ඊතකොට එහෙම එකක් මට හිතෙනවා. ඒත් මට තේරෙන්නේ නැති තැනක් කියනවා මාන උද්දච්ච අවිද්‍යා කියන තැනදී උද්දච්ච කියද්දී මොකක්ද සර් එතන සුත උද්දච්ච නෙමේ සුත උද්දච්ච නෙමේ ධම්ම උද්දච්ච කියලා සාමිනහන්සේ මතක් කරගෙනත් දැන් මතක් වුණා. මට තේරෙන්නේ දැන් හිත විසි දැන් හිත විසිරීමක් තියෙනවනේ හිත විසිරෙන බවක් කයින්න ඉතකොට මොකද්ද මේ සුත උද්දච්ච විසිරීමයි ධම්ම උද්දච්ච විසිරීමයි වගේ සර් මම ප්‍රශ්න ගොඩක් එකට කිව්වේ සමාවෙන්න සර් මට එතෙන්ට චුට්ටක් කියන්න පුළුවන්ද සමාවෙලා
හොඳයි එරුවන් සරණයි දැන් ඔන්න ඔය මොනවද මේ හුඟක් ගැඹුරු මට්ටමේ අපි අජ්ජත්ත බහිද්ද කියලා කතා කරන්නේ කරුවල බහිද්දයි අජ්ජත්තේ මම මතනේ කරුවල හම්බ වුනේ එතකොට කරුවල පිළිගන්න තාක්කල් බහිද්ද විචිත්ත ඊළඟට එතන අජ්ජත්තේ දැන් කරුවල නැති වුණත් ඉතින් අජ්ජත්තේ තියෙනවා අජ්ජත්ත සංසිච්ඡ එතකොට ඔය දෙකම දැන් සමහර විට අපිට අරමුණක් වෙන බව නැති කරගත්තහම ওই දෙකේම කතාවක් එන්නේ නැහැ. අජ්ජත්තය වැසගන්නෙත් නැහැ, බහිද්දේ විචිත්ත වෙන්නෙත් නැහැ. හැබැයි අපි අරමුණ නැති බවින් ඇතෙන්ට ගියොත් එහෙම තාම අර ඥානය පහළ වෙලා නිවි. විසිරෙන්නේ නැති බව යටපත් කරන්න පුළුවන්. නීවරණ මට්ටමින් උද්දච්චය යටපත් කරන්න පුළුවන්. හැබැයි අර ඒකේ තියෙන මොකද්ද කියන්නේ අර ඒ යටපත් වෙලා තියෙන ආසව මට්ටම මේ අනුසය පැත්ත අහු වෙන්නේ නැහැ. මේ විසිරෙන්න තියෙන හැකියාව නැති වෙලා නැහැ. හරි. එතකොට ඔන්න ඔය මට්ටමෙන් බලනකොට දැන් ඔබ සියයට කලින් දවසක පතක් කළා අර අනුපාදා පරිවිතක්ක කියලා එහෙම වචනයක් ආවේ. ඔන්න ඔබ අපිට සාමාන්‍යයෙන් හිතා ගන්නවත් බැරි මට්ටම්. කියන්නේ මේ අජ්ජත්ත්‍ය වැස ගැනීමකුත් නැහැ, බහිද්දිරික්කිත්තේකුත් නැහැ. එහෙම නැත්නම්
අනුපාදා පරිසස්සන. උපාදාන නම් ඒ වුණාට පරිසස්සනාවක් තියෙනවා. අනුපාදා පරිසස්සන.
ඔව්. උපාදාන කරලත් නැහැ. සංවේලා අල්ලගෙනත් නැහැ නේද? ඒ වුණාට පරිසස්සනාවක් තියෙනවා. හරි. ඒ ඕවා බුදු කෙනෙකුට ගෝචර වෙන මට්ටම් අපිට නිකන් මේ තර්කෙන් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥානේ.
කියන්නේ එතන ඒ අනුපාදා පරිසස්සනා කියලා කියන්නෙම ඔය උද්දච්චය කියන එකනේ.
ඔය කිය යම් කෙසේ හිත විසිරීමන්නේ නේද? හිත කියලා දාන්නත් බෑ ඒක විසිරෙන ගතියක්. ඉතින් ඒක බලන්න මේවා එකක්වත් අල්ලගන්න නැතුවත් ඒ ගතිය හිටිනවා නේද? ඒ කොහමද ගෝචර දේවල් නෙමෙයිනේ ඔවා. ඒකයි මේකේ දැක්මක් තුල ඊතර වීම කියන ඒ දර්ශනෙන් ඈතර වෙනවා මිස පොඩ්ඩක් හරි යන්තම් හරි අර පංච සංඛාර නිච්චතව සමනුපස්සති කියන එක තමයි කියන්නේ. කොහේ හරි යන්තම් හරි කොනක් සියුම්ම මට්ටමින් හරි අහුණා නම් මේ ඊතර වෙන පැත්තට බැසගත් අනුලෝම කන්තියට බැසගත්තා කියන්න බෑ. ඒ තරමට මේ මේ දර්ශනය පිරිසිදු වෙන්න ඕන. ඒ යමක් කියලා කොහෙන්වත් මේ සියුම්ම මට්ටමින්වත් ඉතුරු වුණා නම් ඒකත් දකින්න දක්ෂ වෙන්න ඕන. හරි. ඒ තමයි ඒ ප්‍රඥාවේ ලක්ෂණය. ඒක මොනවාම හරි ලැබෙන්නේ නොදන්න කම අවිද්‍යාව. හරි. නිකං සංකාරණේ සබ්බේ සංකාරා. සබ්බේ සංකාරාණිච්ච. සබ්බේ සංකාරා දුක්ඛ කියන පැත්තක කිසිවක්ම අල්ලගන්න බැරි වෙනවා. කිසිවක්ම කියනකොට කිසිවක්ම කියලා දාලා නෙමෙයි මෙසේ ඉති කියන පැත්තෙන් දාලා කිසිවක්ම කියලා කතාවකුත් යෙදෙන්නේ. යෙදෙන්නේම අපහු මට යමක් වෙන පැත්තෙන්. දැන් ඔයගේ මේ වයිසෙන් මේ මේමත්ම සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. එහෙනම් මම එක කියන්නේ කතා කරන්න බෑ. හැබැයි වගේ අර සුඤ්ඤතාපටි සංයුක්ත ඒ ධර්මය එනකොට සමන්ත අර මෙහෙම දෙයක්ත් තියනා නේද බුදුහාමුදුරුව කියලා තියනා නේද කියලා ඇහිලා තියෙන එක වටිනවා. ඉතින් අර ඒ මට්ටමේදී ඒව කතා කළා නම් අපි කොච්චර සංකල්ප ගොඩක හිර වෙනවද? දැනුත් හිර වෙන එකේ නේද? ඒක මේ ධර්ම තියෙන්නේ දැනුමකට නෙමෙයි. සංකල්ප ගොඩක් දාලා වචන ගලපන්න නෙවෙයි දැක්මකට පෙර වෙන දර්ශනය පෙරවන් සරණයි. මේවා මේ අපේ ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන එක හොඳයි අවස්ථාවක් ලැබුණ වෙලාවක. පෙරවන් සරණයි. මොකද ඕවා මේ මම දක්ෂ නෑ මට උක විස්තර කරන්න. ඒ වුණාට මට හිතෙනවා ඔන්න ඔය වගේ ටයිම් වල මේ බුදු කෙනෙක් මතු කරන දේවල් අපිට හිතා ගන්නවත් බැරි මට්ටමක සියුම් දේවල් තියෙනවා. ඒත් මේක මේ ධර්මයේ හොයලා ගිහින් දැනුමකින් හොයන්න පුළුවන් එකක් නන් නෙවෙයි. මේ දර්ශනයේක මාර්ග කුත්‍යයක එහෙන දේත් එක්ක ඒකට අනුගත වෙලා විමසීම යෙදීම වෙන්නවා. අපි කොච්චර හෙව්වත් අපිට තර්කෙන් ගලපලා නම් එතෙන්ට යන්න බෑ. ඒ කියන්නේ මට වැටහෙන දෙයක් නෙවෙයි. අටහ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍රයත් එක්කම ගමනක් යන්න තියෙනවා. ඒ බුදු කෙනෙක් පෙන්වන්නේ මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍රය මත. තනියෙන් පුළුවන් වුණා නම් එහෙම දේශනා කරන්නේ නෑනේ. එහෙනම් අපි නැවත නැවත ඒ දහම් අහන්න ඕන විමසන්න ඕන ඒක තමනුත් තේදෙන්න ඕන ඒ උත්සාහ කරන්න ඕන. ඒවත් එක්ක තමයි ඉතින් මේ සමහර දේවල් අපිට හිතා ගන්නවත් බැ මේ කතා කරන්නේ මොනවද කියලාවත්. ඒ තරම් ගැඹුරුයි, ඒ තරම් සියුම්. අස්සලෝමයකින් අස්සලෝමයකට විදින එක ලේසියි කියනවා, ඊටත් වඩා අමාරුයි කියනවා මේ සොකීය බව සක්හාය බව දකින එක. එහෙම සියුම් දහමක්. පෙරවන් සරණයි.
සර් මේක මම පුදුම ධර්මයක්. එතකොට දැන් මම අහන්නේ සර් කියන්නේ මේ සුඛ ඒ කියන්නේ මේ අහලා දැනගත්ත දේ නිරවුල් වුණා කියන්නේ කෙනෙකුට ධර්ම අවබෝධ වෙන්න පුළුවන්. හැබැයි දැන් මට හිතෙනවා අහලා දැනගත්ත දේ නිරවුල් වුණා කියන්නේ ධර්ම අවබෝධය ලැබුවා කියලා මං හිතන්නේ නැහැ. මගේ මත්තමේ මං කියන්නේ කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. හැබැයි සුත්තමේ වශයෙන් නිරවුල් මාර්ගසලකුණුයි ඒ වැරදෙන තියෙන සැනුයි නිරවුල්. හැබැයි 100%ක් සමපාත නෑ කියලා මට තේරෙන්නේ ප්‍රායෝගිකව මේකට හිත තියා කියන්නේ ප්‍රායෝගිකව සිහි කරොත් දෙවෙනි හිතකින් යන්නේ. හැබැයි ඊට වැඩිය වෙන දැන් සර්ගියාට උදේ කියපු දැන් මේ දේශනාවෙම කියපු අර ප්‍රබල උදාහරණයක් නේ අර උදේ මත් මේ මතු කරේ ඒ වගේ හේකට හිත තියලහන් ඉද්දි වෙනසක් තියෙනවා. ඒ වගේම සාමින්හන්තර කේවලී හරි ගතානුපස්සනා වගේ සූත්‍රයක් කියන එකක් අහද්දි එතෙන්ට කන්‍යවන් ඉද්දි යම්කිසි සමපාත වීමක් කියනවනේ. ඒ සමපාත වීමයි මං බලෙන් හිතලා හිත තියන්න යද්දි හිත විසිරෙනවා දෙවෙනි හිතකට කියන එකයි අතර ගැප් එකක් තියෙනවා. මට ගැප් එකක් තියෙනවා. එතකොට මං කියන්නේ මම තාම එහෙම මට්ටමක ඉන්නේ. සුත්තමය පැත්තෙන් හරි වෙන්න නිරවුල් වෙන්න පුළුවන්. හැබැයි මං කියන්නේ මම ප්‍රයෝජනයක් ගත්තයි කියලා බුදුහාමුදුරුවෝගේ දර්ශනය පැත්තෙන්. තෙරුවන් සරණයි.
ඔය තෙන්දී අපිට ඒ ගැඹුරු සූත්‍රයක් කොහෙද ඒතානුපස්සනා වගේ ඒවා තේරුම් ගන්න ලේසි නෑනේ. අඩුගානේ ඒ කියනකොටවත් ඒකට අනුගත වෙලා ඒකත් එක්ක යන්න පුළුවන් නම් ඒකත් සෑහෙන දෙයක්. ඒකයි මේ සියුම් ධර්ම කරුණු නිකන් يعني කතා කරන්නත් බෑ උන්වහන්සේලා කතා කරන්නේ නෑ. ඒ මත්ත මේ කතා කරන්න පුළුවන් ඉරිසක් එක්ක විතරයි ඒ සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. ඒකට අපිට ඇත්තක ඉඳලා හරියන්නේ ඒකට අනුගත වෙලා අහගෙන ඉන්නවත් පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මොකද සාමාන්‍යයෙන් ඒ කියන ඒවා හරිම අමාරුයි. ඒකත් එක්ක තේරුම් ගන්න ඒකත් එක්ක යමුයි. ඒ අදහස් දදානම් මේවා ගලපන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් තව තව දාම කියන්න. ඒ තව තව දහම අහන්න විමසන්න කියන එක තමයි ඉතින් අපිට කරන්න තියෙන්නේ නේද? ඔබ තුමේ විතරක් නෙවෙයි මමත් ඒ වගේ තමයි ඉතින්. ඒක සෙවීම දැන් අපිට තනියෙන් බෑ ඒකට අනුගත වෙන්නම. ඒකට අපි කොච්චර හිතුවත් මට පුළුවන් මට තේරුම් ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. ඒක පේන්නේ තව තව දහම අහනකොට විමසනකොට ඒකේ යෙදෙනකොට. නැත්තම් මේ කියන මට්ටම මේ හිතා ගන්නවත් බැහැ. ඒක බුදු කෙනෙක් එහෙම කිව්වනම් ඉතින් අපි කොහොමද වෙනස් කරන්නේ? නෑ නෑ මට පුළුවන්. බුදු සම්බුද්ධ කිව්වට ඒ අන්තයට බැරි වුණාට මට පුළුවන් කියන තැනට අපි දන්නේම නැතුව යන්න පුළුවන්. එහෙම දහම නෙවෙයි මේක. ඒ ඇහෙන දෙයට අනුගත වෙලා ඒක එක්කම විමසීම යන්න ඕනේ. ඒක මේ අපිට මොකද දැන් සමහර දේවල් ලැබුවහම මම කියන්නේ නැත්තේ ඉතින් මට කියන්න බෑ. ඉතින් තව ඒ කියපු එකක් එක්ක විමසන එක තමයි අපිට කරන්න පුළුවන්. දහමත් එක්ක විමසගෙන යන එක. ඒක තමයි ප්‍රඥාවට ආහාර වෙන්නේ. ඒක ප්‍රඥාව මේකයි කියලා කියන්න බෑ. ප්‍රඥාව උපදින්න අවශ්‍ය ප්‍රඥාවට ආහාර ටික දෙන එක තමයි අපිට කරන්න පුළුවන්. දැන් මට ප්‍රඥාව ලැබුණා කියලා කොතන හරි නැවතුමත් ඒක ඉතින් අපරාධයක්. තව තව දහම අහන්න, තව තව විමසන්න, තව තව මේකේ යෙදෙන්න. නැත්තම් මේ ලැබුණ අවස්ථාව මගට වෙන්නේ නෑ. ක්ෂණ සම්පatti. තෙරුවන් සරණයි.
ගොඩක් පිංස තෙරුවන් සරණයි.
ඔව් ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද පුරාණිතාන්.
ඔතේ බයි ડોක්ටර් අවි. එහෙමනම් අද දිනත් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා අප වෙනුවෙන් ඉතාම වටිනා ධර්ම කරුණු රාශියක් අදත් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ රවි මහත්මයා කරගන්නා ලද ඒ ධර්ම දාන මේ කුසලයත්, ඒ වගේම අපි මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් අපි එතුමාට අනුමෝදන් කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. ඒ වගේම රවි මහත්මයාගේ පින්වත් දෙමව්පියන්ටත්, සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ වගේම ගුරුවර ඒ වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත්ම මහත්මීන්ටත් මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරන සියලුම මහත්ම මහත්මීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත් පෞල්වල සියලු දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. බොහොම පිං රවි මහත්මයා, තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් අපිට අදත් මේ සාකච්ඡාව පවත්වාගෙන යන්න පුළුවන් මොනේ විශේෂයෙන් තුලානි මහත්මියගේ සම්බන්ධීකරණය, ඊළඟට ගයන් මහත්මයා තුළුපතු හරපවුලේ යන මේ නාලිකාව පවත්වාගෙන යනවා. ආරම්භයේ ඉඳන්ම මේ එතුමන්ලගේ උපකාරය, ඒ වගේම මේක රෙකෝඩ් කරලා අහන්න ලැබෙන්නේ ડોક્ટર කමල්ලතුගේ උදව් උපකාරී කරන අය, ඒ හැමෝටම පෞල්වල සැමටත් අපි මොම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, තිර ජීවනය ලැබෙන්න, තව තවත් දහම අහන්න සොයන්න අවශ්‍ය පරිසරය සකස් වෙන්න, කල්යාණ මිත්‍යාන් ඇසුරු කරන්නම ලැබිලා මේ ජීවිතය තුළම මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න හැකියාව ලැබෙන්න කියලා පුණ්‍යානුමෝදනා කරමු. අපිට මේ වගේ ගැඹුරු දහම් සාකච්ඡා කරන්න ලැබෙන්නේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා, විශේෂයෙන් අපේ අවතරය ලැබුණාම දස්සී ස්වාමීන් වහන්සේ තුළු මේ වගේ ඒ බුදු කෙනෙක් පෙන්නපු අර්ථය මතු කරලා දෙන දේශනා අපට ලබා දෙන අහන්න ලැබෙන්න සලස්වන නිසා ඉතින් උන්වහන්සේලා සියලු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. අපි ප්‍රස් කරගත්තු සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, සියලු කරදර දුරු වෙන්න, තව තවත් අපිට මේ බුදු කෙනෙක් පෙන්වන අර්ථය මතු කරන දේශනා කරන්න උත්සාහය, ධෛර්යය, ශක්තිය ලැබෙන්න, නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ඒ වගේ මේ ධම්ම සාකච්ඡාවලට යොමු වෙන යම් කිසි දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නා නම් ඔවුන්ටත් අපි ප්‍රස් කරගත්තු සියලුම පින් අනුමෝදන් වෙන සතුටටපත් වෙන දිවයිසුරු වැඩි දියුණු කරගන්න, ඒ සියලු දිව්‍යාශීර්වාදය අපටත් ලබා දෙන්න, අපටත් පවුල්වලටත් සියලුම දෙනාට යම් කිසි මෙලෝ වශයෙන් දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රව ලෙඩ දුකක් සොරසතුරු උපද්‍රව ස්වභාවික උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අපතරම ආරක්ෂා කරන්න, අපිට තව තවත් ඒ ධර්මය අහන්න සොයන්න පරිසරය සකස් කරලා දෙන්න, කල්යාණ මිත්‍යාන් ඇසුරු කරන්න ලැබෙන පරිසරය සකස් කරලා දෙන්න, ඒවට යම් කිසි බාධා තියෙනවා නම් ඒවා දුරු කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් හැම දිනාටම ධර්මය තව තවත් සොයන්න අවස්ථාව ලැබෙන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
සාදු සාදු. තෙරුවන් සරණයි රවි මහත්මයා. බොහොම පිං.
තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.